හාමුදුරනේ ප්‍රශ්න තුන හතරක් තියෙනවා අහන්නම්. මේ ඉස්ලාම මම අහන්නේ මේ ලංකාවේ බුදුන් උපන්නා කියන එක ගැන. ඒ කාලේ ඉස්සර මේ ඔක්කොම මහද්වීප එකට තිබ්බා කියලා කියනවා. එතකොට ගොඩ්ස්වානා ලන්දේ කියලා තමයි එතකොට හඳුන්වලා තියලා තින්නේ. මගේ පඬිතුකම කියන්න මේ කතා කරන නෙමෙයි, මම දන්නේ නැති මේ අහගන්න හදන්නේ. ඉතින් ඊට පස්සේ අර මහද්වීප ප්ලාවිතය කියලා ඊට පා වෙනවනේ, දැනටත් පා වෙනවනේ. ඉතින් ඊට පස්සේ ඊට ඉස්සරලාද ලංකාවේ බුදුන් පහළ වුණේ ඊට පස්සේද බට කියලා.
දැන් මෙහෙමයි, මේ ලංකාව කියලා රටක් නමක් දැම්මේ මහත්වයෝ 1971 සුජිමා බණ්ඩාරනායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන කොට. ඊට ඉස්සෙල් ලංකාව කියලා රටක් තිබුණේ නැහැ. තිබුණාද? ඉස්සෙල් තිබුණේ සුද්දන්ගේ කාලේ පෘතුගීසින්ගේ කාලේ ලන්දේසි සිලෝන්. ඊට ඉස්සෙල් තිබුණේ මහනුවර රාජධානි, කෝට්ට රාජධානි, සීතාවක රාජධානි, පොළොන්නරු රාජධානි, ගම්පොළ, කුරුණෑගල, යහපහුව, දඹදෙණිය, අනුරාධපුර රාජධානි. අපි දන්න මහාවංශ ඉතිහාසය. ඊට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවන්ගේ කාලේ තිබුණේ සතර මහා දීප. ඔය මහත්තයා කියපු සතර මහා දීප. යත්තාරෝ මහා දීප. මොකද්ද යත්තාරෝ මහා දීප? අර රණස්ගල්ලේ හාමුදුරුවෝ අවුරුදු 1500කට විතර ඉස්සර ලියපු පොතක් තියෙනවා. මේ පොතේ තියෙනවා සතර මහා දීප විග්‍රහ කරලා, ජම්බුද්දීපා, උතුරුකුරුදීපා, අපර ගෝයානය, පූර්ව විදේහය. මේ සතර දිවයින් සතර මහා දීප. ඒකල් මේ හෙළබිම, මේ හෙළබිම අද තියෙන මේ පොඩි රටක් නෙමෙයි. ඔය මහත්තයා කිව්වා වගේ හුඟක් විශාල දේශයක්. දැන් කඩින් පොතක තියෙනවා මේ බුදුහාමුදුරන්ගේ කාලෙම ඒ කිට්ටුව ලොකු සුනාමියක් ඇහිලා ගම් 14,000 කුමුදුපත් වුණා කියලා. ඒ වගේ මේ නොයෙක් වර සුනාමි ඇවිල්ලා තියෙනවා. සුනාමි ඇවිල්ලා මේ ගම්බිම් මුදුපත් වුණා. දැන් අද වුණත් ඔය හම්බන්තොට පැත්තෙන් තව කිලෝමීටර් 100ක් 200ක් යනකොටත් මැඩගස්කරයට යනකම් නොයෙක් තැන්වල බොහොම මේ මූද ගැඹුරු නෑ. අර යනකොට යට වූ නගර පේනවා බොහෝ අයට. ඒවා ඔක්කොම ඒ බුදුහාමුදුරුවන්ගේ කාලේ තිබිච්ච ඔය ජම්බුද්දීපේ නගර බිම. ඒවා ඔක්කොම සුනාමියෙන් මේවා ඔක්කොම දැන් මූදුපත් වෙලා. ඒක දරුණුතාවයක්. ඒක නිසා මේ මධ්‍ය මණ්ඩලයේ මැද කොටස විතරක් මේ චත්තාරිමානි ස්ථාන හතර විතරක් එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ දැන් හතර විතරක් ඉසුරු වෙලා අද අපි මේ හෙළබිමේ බොහොම පොඩි සීමිත කොටසකට සීමා වෙලා. එදා වෙනකොට බුදුහාමුදුරුවන්ගේ කාලෙ වෙනකොට මේ ඉන්දියාව වගේ ලොකුම රටක් මේකත්, මේකේ දේශ හතරක් තිබ්බා, ජම්බුද්දීපා, උතුරු කුරුදීපා, අපර ගෝයානය, පූර්ව විදේහය කියලා. රාජ්‍යවල රටවල් නොයෙකේවා තියෙන මේ මහාවංශයේ දීපවංශයේ තියෙන සියලු දේ, මේ සියලු ඉතිහාස, සියලු නම් ගම් මේ හෙළබිමේ තියෙනවා මිසක් ඉන්දියාවට සම්බන්ධ සදාල ඒවා එකක්වත් නැහැ. ත්‍රිපිටකයේ තියෙන සියලු නම් ගම් මේ නාම ගෝත්‍ර සියලු දේ මේ හෙළබිමේ තිබිච්ච දේවල්, හිටපු මිනිසුන්ගේ නම්බ, රජවරු, ඔක්කාක, මහාවංශ, මේ මහා සම්මත රජුරුව, ඔක්කාක රජුරුව, සුද්ධෝදන පරම්පරාව ඔක්කොම මේ හෙළබිමේ හිටපු රජවරු. වෙන කොහෙවත් ඔය ලියවිලා නැහැ. වෙන කිසිම රටක ඉතිහාසයක වංශකතාවක ලියවිලා නැහැ. මේ වංශකතා ලිව්වේ කවුද? මේ රටේ විතරයි වංශකතා ලිව්වේ. මහාවංශය, දීපවංශය, තූපවංශය, ධාතුවංශය, බෝධිවංශය, උත්තරවංශය, මේ ඔක්කොම දීපවංශය, මේ ඔක්කොම වංශකතා ලිව්වේ මේ හෙළබිමේ හිටපු අය, ජීවත් වූ අය. නැතුව වෙන කොහෙවත් ලෝකෙ කිසිම රටක වංශකතා ඉන්දියාවේ නැහැ. ලෝකෙ කොහෙවත් නැහැ. වංශකතා ලිව්වේ කවුද? හෙළ වැසියෝ, හෙළබිමේ වැසියෝ, සිව් හෙළේ වැසියෝ. ත්‍රිපිටකය ලිව්වේ කොහෙද? හෙළබිමේ. වෙන කොහෙවත් නැහැ. ත්‍රිපිටකයේ මුලින්ම ලේඛනගත කළේ සිංහල අකුරෙන්, සිංහල පන්හිඳෙන්, සිංහල තල්පතෙන්, සිංහල හාමුදුරුවරු සිංහල අකුරෙන් බුද්ධ භාෂිතේ ලිව්වේ. ලෝකෙ කොහෙන් ලිව්වේ නැහැ. ඊට පස්සේ තමයි වෙන වෙන තැන්වල වෙන වෙන අකුරෙන් භාෂාවෙන් ත්‍රිපිටකයත් ලියලා තියෙනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ බුද්ධ දේශයේ ජම්බුද්දීපේ, ජම්බුද්දීපේ කියන්නේ බුදුන් ජන්මේ සියලු බුදුවරුන් ජන්මේ ලැබූ දීපේට ජම්බුද්දීපා කිව්වා.
අනින් ප්‍රශ්නේ අහන්න තවදනේ.
ආ දෙවෙනි එකත් අහන්න ගමන්නේ.
තුන තුන හතරක් තියෙනවා.
ඔව් දැන් තව දවස් තියෙනවනේ අහන්න ටික ටික එක එක.
ආ එක එක. ඔබ වහන්සේ කිව්වා වගේ මේ තල්පත් අරන් ගිහලා තියෙන්නේ මම අලව්වේ.
ඔව් අලව්වේ තමයි ගම තිබුණේ.
ඔව් අලව්ව තමයි ඊට ගලතරේ කියන ගමෙන් තමයි මේ තල්පත් අරන් ගිහලා තියෙන්නේ.
ඒ මහත්තයෝ දැන් මේ මාතුල අලුනේනේ. එහෙනම් එහෙම නැත්නම් ওই කෑගල්ලට එහා පැත්තේ තියෙන කරඬුපන. ඔව්. කරඬුපන හන්දියෙන් උඩට හැරිලා ගියාම කිලෝමීටර් 2.5ක් විතර ගියාම විශාල ලෙනක් තියෙනවා. මේකට කියනවා අලු ලෙන. මාතුල ජනපදයේ අලු ලෙන. මෙතෙන්දි තමයි මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ. අපි මේ 1948 නිදහස ලැබෙන්නට පෙර සුද්ධංගේ කාලේ. සුද්ධෝ 1940 හෝ 41 ලොකු කොන්ක්‍රීට් පුවරුවක් හදලා ඔය කරඬුපන හන්දිය පෙට්‍රල් ෂෙඩ් එක ඉස්සරහා ලොකු උස කොන්ක්‍රීට් පුවරුවක සිංහලෙන් ලියලා තියෙනවා ත්‍රිපිටකය ගන්ථාරූඪ කළ මාතුල අලුලෙන. ඔවා කවුරක් බලන්නේ සුද්ධ ලියලා තියෙන. ඒක නිසා නමුත් ඔය සුද්ධ සුද්ධන්ට ඕක තේරුණා අපේ මිනිසුන්ට ඕක අදවත් තේරුම් ගන්න බෑ. ඒ වගේම ඔය තල්පත්වල ලියන්න වෙනම ගමක් ඔය කියන මේ මහත්ය කියන මේ අලව්වයි ගිරි උල අතර අදත්
නාරම්මලයි අතර ගලතරේ කියන ගමේ
ගලතරේ කියන තැන තල්පත් අදත් තියෙන.
දැන් අදටත් මේ මොනවද පාලනේ වටාපත් හදන්නේ එහෙ.
ඔව් ඒ හදනවා තල්පත් හදනවා ඔය වගේ. ඒගොල්ලෝ තල්පත් පදම් කළා. දැන් අවුරුදු බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 456කට පස්සේ තමයි මේ තල්පත්වල සිංහල අකුරෙන් පන්හිඳෙන් මේක ලිව්වේ. ඒ තල්පත් තමයි ඔය කෑගල්ලේ මාතුල අල්ලුනේ තිබුණේ. ඊට පස්සේ මේ කෑගල්ලට ආපු සුද්දෙක් හිටියා උපදිශාපති හැටියට ආවා ජෝර්ජ් ටර්නර් කියන මහත්තයෙක්. මේ ජෝර්ජ් ටර්නර් කියන මහත්තයා කෑගල්ලේ උපදිශාපති හැටියට ආවේ කල් දිශාපතිලා හිටියේ නෑ උපදිශාපතිලා හිටියේ. කෑගල්ලේ උපදිශාපති හැටියට ආපු ජෝර්ජ් ටර්නර් මහත්තයාගේ හොබි එකක් තිබුණා මේ පරණ පන්සල්වල ඒ කාලේ හිටියේ ගණින්නාංශලා. හාමුදුරු හිටියේ නෑ ගණින්නාංශලා ගාවට ගිහිල්ලා ඒ පන්සල්වල තිබුණ පැරණු දේවල් එකතු කරා. පොත්පත් එකතු කළා. පුස්කොළ පොත් වගේම පරණ දේවල් එකතු කළා. ඒ ජෝජන මහත්තයා පවුම් පහකට මේ සල්ලි වලට ගත්තා. අර කෑගල්ලේ මාතුල අලුරනේ ඒ කාලේ හිටිය ගණින්නාංශේ බාරව හිටිය කම්බුරු හරි පුද්ගලයෙක් එයාට කිව්ව ගණින්නාංශේ එයාට පවුම් පහක් දීලා ලියවිල්ලකට අස්සම් කරලා ලියවිල්ල තියෙනවා. ලියවිල්ල පිටපතක් දැන්ට එංගලන්තේ මැන්චෙස්ටර් මියුසියම් එකේ තියෙනවා. අපි ගාවත් තියෙනවා ඒකේ අපිට පිටපතක්. ඉතින් ඒක නිසා ලියවිල්ලකට අස්සම් කරලා විකුණලා තියෙන්නේ අපේ ත්‍රිපිටකය එංගලන්තෙට. ඒක ජෝර්ජ් ටර්නර් මහත්තයා අරගෙන ඒ පුස්කොළ පොත් ටික ඒ පුස්කොළ පොත් ඒ කාලේ මේ සිංහල මිනිසුන්ගේ ක්‍රමයක් තිබ්බා. මේ පුස්කොළ පොත් අවුරුදු 17,000ක් පැවතෙන විදිහට හොඳට කළු මැද්දලා ආරක්ෂා කරලා සංරක්ෂණය කරලා තියෙන්න පුළුවන් තියාගන්න. ඊට පස්සේ එංගලන්තයට ගෙනිච්චාම ඒගොල්ලෝ ඊට වඩා නවීන ක්‍රමවලට ලැමිනේට් කළා. අද ඒ තල්පත් සියලු දේ ඒ ආකාරයෙන් ඒ අකුරු ඒ සිංහල අකුරු බොහොම පැහැදිලිව කියවන්න පුළුවන් විදිහට තියෙනවා. දැන් ඒක මේ අන්තර්ජාලයට දාලා තියෙනවා. අපි එංගලන්තෙ තිබුණු සියලු ත්‍රිපිටක පොත් බුද්ධ දේශනාවේ ඒ කෑගල්ල මාතුලාලුලෙන් ජෝර්ජ් ටර්නර් මහත්තයා ගෙනිච්ච ඒවා එංගලන්තෙ ගිහිල්ලා ඒගොල්ලෝ සංරක්ෂණය කළා. අදත් එංගලන්තේ කෞතුකාගාර තියෙනවා. ඒ කෞතුකාගාර තියෙන ඒ මුල් පිටපත, මුල් පිටපතේ ඡායා පිටපතක් ඒ ආකාරයෙන් ඒ ස්වරූපයෙන්ම අපි ලබා ගත්තා. 2017 අපිට හම්බුනේ 2017. අද මේ වෙන විට මේ 2022 දැන් ඒගොල්ලෝ අපිට පිටපතක් දුන්න නිසා 2017 අපි ගාවේ එක පොතක් හැටියට දැන් සකස් කළා, නිර්මාණය කළා, හදලා අපි ගාව තියෙනවා. ඔබ සියලු දෙනාට ඒක අපි හෙට හෝ අනිද්දා දවසක වෙලාවක් අරගෙන පෙන්නනවා. ඒ වගේම පොත් හුඟක් තියෙනවා, කඩින් පොත්, මහා වංශය, දීපවංශය, සද්ද නීති ප්‍රකරණය, ත්‍රිපිටක පොත්, ඒ සියල්ලම එංගලන්තේ තියෙන්නේ. ඒ එංගලන්තේ තියෙන සියලුම වැදගත් කියවිල්ල අපි මයික්‍රෝෆිල්ම් හැටියට අපිට ලබා දීලා තියෙනවා. එංගලන්ත හිටිය සුදු මහත්තෙක්, ඉන්න සුදු මහත්තෙක්. ඉතින් ඒක නිසා අපි ගාවේ සියලු දේ තියෙනවා. ඔබට ඒ සියලු දේ ඔබේ දෑසින් බලාගන්න අවස්ථාවක් අපි සලසනවා.
හරි, ඔබ වහන්සේ කියපු දේ හරියටම හරි. මොකද අපේ සීගිරිය තිබ්බේ රත්තරන් සෝපානයක්, විදුලි සෝපානයක්. ඒක HCP බෙල් මහත්තයා හොයාගත්තේ. හොයාගෙන මේ ඊට පස්සේ ඒක දැන් අදගෙන හිටලා එඩිබරෝ කෞතුකාගාරේ තියනලු. මේ ඔබ වහන්සේ කියපු දේ තමයි එකක් කිව්වේ. අනික එක තමයි හඳුනන්නේ මට, මම ධර්මය හොය හොයා ගියා. මට මෛත්‍රී භාවනාව කියලා දුන්න අපේ හාමුදුරුවෝ මට මේ දැනට අපවත් වෙලා ඉන්නේ කටුකුරුන්දේ ඥානানন্দ හාමුදුරුවෝ. එයා කිව්වේ මේ පැති තුනයි තියෙන්නේ කියලා.
වැරදි. කටුකුරුන්දේ ඥානানন্দ හාමුදුරුවෝ කියන්නේ මාත් එක්ක සමකාලීනව පෙරරදිනී විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත කෙනෙක්. ඒ කාලේ අභේවර්ධන. තේරුණාද? එයා කළේ පාලි විශේෂ උපාධියක්. මම අපි පෙරරදිනී විශ්වවිද්�යාලේ 1962-63 වගේ ඉගෙන ගන්නකොට එයාට වඩා අවුරුදු දෙකක් විතර පස්සේ මම විශ්වවිද්‍යාලයට ගියේ. මම මේ පාලි විෂය කරේ නැහැ, සිංහල විෂය කරේ නැහැ, භාෂාවක් මොනවත් කරේ නැහැ. මම කළේ ආර්ථික විද්‍යාවයි සංඛ්‍යාලේඛන විද්‍යාවයි. එයා කළේ පාලි. නමුත් අපි නොයෙක් අවස්ථාවල ඒ කාලේ හිටිය මහාචාර්ය කේන් ජයතිලක මහත්තයාගේ ඔය දේශනවලට, ප්‍රොෆෙසර් W.S. කරුණාරත්න මහත්තයාගේ දේශනවලට එකට සහභාගී වෙලා සම්බන්ධ වුණා. ඒ නිසා ඒ අභිවර්ධන මහත්තයාව මම දන්නවා. දැනගෙන එයා පස්සේ අවුරුදු 6කට පස්සේ විශ්වවිද්‍යාලයේ පාලි විද්‍යාංශයේ සහකාර කතිකාචාර්යවරයෙක් හැටියට එයා හිටියා, සේවය කළා. ඊට පස්සේ එයා මහණ වුණා. මේ අභිවර්ධන මහත්තයාම මහණ වුණේ කටුකුරුන්දේ ඥානানন্দ කියලා. ඊට පස්සේ මේ පහන් කණුවේ කියන තැන තමයි හිටියේ. නමුත් එයා ගාව ධර්මයක් තිබුණේ නැහැ. එයා කරේ මේ පාලි ඉගෙනගෙන පාලි සිංහලට පරිවර්තනය කරපු එකේ පාලි දැනුමක් ලැබුවා. නමුත් මේ ආර්ය ශීලයක්, ආර්ය සමාධියක්, ආර්ය ප්‍රඥාවක් නිවන් මාර්ගක තිබුණේ නැහැ. මම එයාට මේ සියලු දේ දේශනා කළා කියලා මේ සංදේශනාව මම එයාට පොතක් හැටියටම ලියලා ප්‍රසිද්ධ කළා. ඊට පස්සේ සියලු පොත් මම එයාට ලබා දුන්නා. ලබා දුන්නට එයා ඒකටත් පොඩි ද්වේෂයක් ඇති වුණා. ඒකත් එයා බාරගත්තේ නැහැ. මගේ ඒ කාලේ අපි දන්න නිසා, හිතවත් නිසා, මහණුන් නිසා මම මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ, ධර්මයේ මතු වුණාට පස්සේ මම එයාට ඒ පොත්පත් ලබා දුන්නට එයාට එතෙන්දී ද්වේෂයක් ඇති වුණේ. මට බැනලා පණිවිඩයක් එව්වා.
උන්වහන්සේ කිව්වේ උඩ යට රවුම කියලා තමයි කිව්වේ.
ඔව්, ඒ වගේ දේවල් භෞතිකයි ලෞකිකයි.
ඔව්.
මේක ඇත්ත අධ්‍යාත්මික බහිද්ද. තේරුණාද?
තේරුණා.
අධ්‍යාත්මික බහිද්ද නැවත දෙකට වැඩි වෙනවා. සම්දේ නිරෝධය. ඒකයි බුද්ධ දේශනාවේ හරය. ඒක නිසා එයා බොහෝ දුරට ගැඹුරු පොත්පත් නොයෙකව ලිව්වා. නමුත් මේ පාලි තේරුම මතු කරන්න නිසා මාගදී බුද්ධ වචනය අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා හැටියට මතු කරන්න නෙමෙයි. ඒ නිසා මේ අභිවර්ධන මහත්තයා, එහෙම නැත්නම් කටුකුරුන්දේ ඥානানন্দ හැටියට මහණ වූ පුද්ගලයා නොවිඳිනා දුක් ඉඳලා අවසානේ මැරුණේ.
එහෙමයි.
වාරකාම්දුරු වගේ තමයි වාරකාම්දුරුත් නොවිඳිනා දුක් ඉඳලා අවසානේ මැරුණේ. එහෙම නොවිඳිනා දුක් ඉඳලා මැරෙන්නේ නැහැ යම් ආකාරයකට මේ ධර්මයේ තේරුම් ගත්තා නම් ධර්මයේ හැසුරුණා නම් ධර්මය මග අනුගමනය කළා නම්.
හොඳ ඉන්න තැනක් නැතුණා මේ පහන් කණුවෙන් යන්න උනා.
සියලු දේ නැති වුණා. ධර්මයක් තිබුණා නම් එහෙම වෙන්නේ නැහැ.
ආමරේ මගේ අනිත් ප්‍රශ්නේ අහන්නේ මේ පිවිම්පව කුසල් ලකුසල් කියන්නේ දෙකක්ද හතරක්ද
අහසට පොළොවමින් හතරක් පින කියන්නේ නිවන් දකින්න පින කිසි දෙයක් උපකාර වෙන්නේ නැහැ පින් දෙන්න පවරන්න අනුමෝදන් කරන්න මග වියදමට සල්ලි නිවන කියන්නේ මාර්ගයක් මේ මග යන්න උපකාර වන මුදල් වියදම් මොනවාද පින පින කියන්නේ මග වියදමට සල්ලි පින කියන්නේ නිවන නෙමෙයි. නිවන කියන්නේ නිවන නම් කුසලයේ. එතකොට කුසලයේ කියන්නේ මොකද්ද? කුසලස්ස උපසම්පදා. අකුසලයේ කියන්නේ මොකද්ද? විනයි කුසලයයි දෙකක්. විනයි පවයි දෙකක්. දෙකම පුණ්‍ය කර්ම, පාප කර්ම, අකුසල කර්ම. තුනම කර්ම. කර්ම කියන්නේ කරපු මොහොතේ ඉඳන් ඵල විපාක දීලා ප්‍රතිසන් දීලා දුකටපත් කරන දේවල් හෝ සැපටපත් කරන දේවල්. පුණ්‍ය කර්ම වලින් අර දෙව් මිනිස් සැප කාමසුඛ ය ලැබෙනවා. දෙව් සැප රජ සැප සිටු සැප ලැබෙනවා. නිවන වැහෙනවා. හැබැයි පින් දින් දුන්නොත් පැවරුවත් අනුමෝදන් කළොත් පුණ්‍ය පාප පහිනස්ස කළොත් කුසලයේ පූර්ණ වෙනවා නිවන් දකිනවා. කුණුසලා හැර අස්කිරීම තමයි කුසලස්ස උපසම්පදා. අකුසලයේ කියන්නේ කුණු අල්ලගෙන කුණු අත් නොහැර කුණු පාවිච්චි කරමින් කටයුතු කරනවා. අපිරිසිදු පිරිසිදු. අපිරිසිදු අතකින් ඇල්ලුවොත් විසබීජ ඇතුළට යනවා. ඒ වගේ තමයි අකුසලයෙන් කටයුතු කළොත් ගමන දික් වෙනවා. රාගයේ දේශයේ මොහේ වඩා වර්ධනය පවද්දති. හොඳයි එහෙනම් අනික් අයටත් අවස්ථාව දෙන්නකෝ ප්‍රශ්න අහන්න තව